You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපරදි ලෙසින් අපි හැමනම් අද දවසේදී සූදානම් මේ සතිය පුරාම ලෝකයේ සිද්ධ වුණු උණුසුම් තත්විති එක තැනකට අරගෙන එනට සමාලෝචනය කෙරෙනට ලෝවටා විදේශ විත්ති සංග්‍රහයෙන්. මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට සූදානම් වෙලා සිටිනවා. AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයේ අන්තර්ජාතිකව කොහොමද ඇති වෙන කතාබහ සහ අපිට අන්තර්ජාතිකව වාර්තා වෙන ප්‍රවෘත්ති මොනවද කියන කාරණාවට මගේ මුල්ම අවධානය යොමු වෙනවා. කාරණා කිහිපයක් කෙරෙහි එහිදී අපිට අවධානය යොමු කරන්න පුළුවන් අමල්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ පාස්කු ඉරිදා ඇතුණු ප්‍රහාරයෙන් පස්සේ තවත් එවැනි වූ ආකාරයේ දෙවැනි ප්‍රහාරයක් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා කියන කාරණාව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිවරිය විසින් යම් කිසි වූ ඉඟියක් පළ කරලා තියෙනවා. එවැනි දෙයක් ඇතිවන්නට ඉඩකඩක් තියේවි කියලා. මේ ප්‍රවෘත්තියත් එක්කම සම්බන්ධ වෙන යම් යම් කතා බහ කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම විවිධ ශාස්ත්‍ර කෙරෙහි මේ ඇගේ ප්‍රකාශයත් එක්ක අවධානය යොමු වෙනවා. මම ඒ සම්බන්ධ මුලින්ම අවධානය යොමු කරන්න කැමති යමල්, ඇයි මේ වගේ ප්‍රකාශයක් කළ තියෙන්නේ? ඇය සතු තියෙන සාක්ෂි මොනවද?
ඔව් නිරක්ෂි, පැට්‍රිෂා ටෙප්ලිස් මේ වෙනකොට ප්‍රකාශ කළා තියෙන්නේ දැන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට පසුව IS සංවිධානය සම්බන්ධ එවැනි ප්‍රහාර ඇතිවන්නට පුළුවන්. ඒ වගේම මේ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා සම්බන්ධයෙන් තවමත් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට පත් වුණාද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ නිසා තවත් මෙවැනි ප්‍රහාරයක් ඇතිවෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා. මේ අවස්ථාව වෙනකොට දිලෘක්ෂි, ඇමරිකාවේ FBI කියන ආයතනයේ ෆෙඩරල් බ්‍යුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ශ්රී ලංකාවට ඇවිල්ලා මේ ශ්‍රී ලංකාවේ කරන පරීක්ෂණවලට බොහොම ඍජුවම සහාය දක්වලා ඒවාට බොහොම ලකිට්ටුව කටයුතු කරන අවස්ථාවක්. ඉතින් මේ මෙතනදී ඇමරිකාවේ ඒ විශේෂඥයන්ට මේ කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ ලැබෙන තොරතුරු අනුව තමයි පැට්‍රිෂා ටෙප්ලිස් මේ විදිහට ප්‍රකාශයක් කරලා තියෙන්නේ. තවත් මරාගෙන මැරෙන ප්‍රහාර ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීම අවශ්‍යයි. ඒ එක්කම ඇමරිකානු තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීන්ගේ යටෙන්නම් විශේෂයෙන්ම අවුරුදු 18ට වඩා අඩු උදවිය මේ වෙනකොට ලංකාවෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.
ඔව්, අපිට ඊයේ ඔස්ට්‍රේලියාව පැත්තනොත් ඒ හා සම්බන්ධව වන ප්‍රවෘත්තියක් වාර්තා වුණා. අපි අපේ වෙබ් අඩවියේ තේ තොරතුරු පළ කළා තියෙන්නේ. මේ වෙනකොට ඔස්ට්‍රේලියානු රජයත් දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පවුල්වල සමාජිකයන්ට නැවතත් ඔස්ට්‍රේලියාව බලා පැමිණෙන්න කියලා. ඒ සඳහා නොමිලේ ගුවන් පහසුකම් සපයන්නට ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඊට අමතරව අපි ගත්තොතින් එහෙම අමල්, මේ දැන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිවරිය පැට්‍රිෂා ටෙප්ලිස්ගේ මේ ප්‍රකාශයත් එක්ක අපි දකිනවා මේ ශ්‍රී ලංකාවේ අගරද්දගුරුතුමන් මැල්කම් රංජිත් පියතුමන් විසින් යම් යම් ප්‍රකාශනිකුත් කරනවා මේ දෙවන ප්‍රහාරයක් සම්බන්ධව. හෝ තවදුරටත් මේ කතෝලික දේවස්ථාන වලට ප්‍රහාර එල්ලවිය හැකියයි කියන අනුමානය මත ඉඳගෙන අපිට ලැබෙන ආරංචි වලට අනුව උන්වහන්සේටත් යම් යම් තොරතුරු විදේශ වලින් ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. ඔබට මොකක්ද ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු?
මෙතන දිලෘක්ෂි, අදරදතුමා ප්‍රකාශ කළ දෙන්නේ ඔහුට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක්, විදේශීය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තමයි මේ අලුත් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ කියලා. මේ අලුත් තොරතුරු ලැබිලා තියෙන්නේ වතිකානුවේ ගුවන් විදුලියත් විසින් යුරෝපයේ ගුවන් විදුලි නාලිකාවක් පිළිබඳ සැලකිල්ල තරගෙන තමයි මේ තොරතුරු ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම උර්දු භාෂාව හෝ එහෙම නැත්නම් එවැනි භාෂාවකින් විකාශය වෙන ගුවන් විදුලියක ශ්‍රී ලංකාවේ පල්ලියක් හෝ පල්ලියට සම්බන්ධ ආයතනයක් ඉලක්ක කරගෙන නැවත ප්‍රහාරයක් ඇතිවන්නට පුළුවන් කියලා සාකච්ඡාවක් පවත්වනයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව තමයි අගරදුගුරුතුමා ශ්‍රී ලංකාවේ මේ කතෝලික පාසල් විවෘත කිරීම කල්දමල තියෙනවා. ඒ එක්කම ලබන ඉරිදාට පැවැත්වීමට නියමිත ඒ දේව මෙහෙයන් කල්දමල තියෙනවා.
ඒ කියන්නේ අමල්, දැන් වතිකානු ගුවන් විදුලියට තමයි මේ යුරෝපීය අරාබි භාෂාවෙන් කතාබහ කරන මේ ගුවන් විදුලි නාලිකාවක මේ දේවල් කතාබහ කරනවා මේ මොනිටර් වෙලා තියෙන. ඒ කියන්නේ හසු කරගන්නට
ඒගොල්ලන්ට මොනිටර් වුණා කියලා මේ චැටර් එකක් උර්දු හරි මොකක් හරි එවැනි මේ ලැන්ග්වේජ් එකකින් පල්ලියක් හරි පල්ලියකට සම්බන්ධ ලොකු ආයතනයකට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා.
දැන් ලංකාවේ ඇතිවුණු මේ ත්‍රස්ත ප්‍රහාරයට IS සංවිධානයේ වගකීම බාර අරගෙන තියෙනවා. ඒත් එක්කම අපිට වාර්තා වෙනවා ඉන්දියාවෙනුත් මේ හා සම්බන්ධව මේ IS සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් යම් කිසි වූ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටිනවා කියලා ඉන්දීය බුද්ධි අංශවලට ආරංචි වෙලා තියෙනවා කියලා. මෙහි පසුබිම කොහොමද අමල්?
මෙතන ඇත්තටම ලංකාවේ බෝම ප්‍රහාරය ගැන නිශ්චිතම තොරතුරු ලැබුණ ඉන්දියාවේ ඔත්තු සේවයෙන් ඉතින් ඔවුන් මේ ප්‍රකාශ කරනවා මේ විදිහටම කේරළේත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරපු පුද්ගලෙක් මේ වෙනකොට ඔවුන්ගේ අත්අඩංගුවටපත් වුණයි කියලා. මේ පුද්ගලයාගේ අත්අඩංගුවටපත් වීමත් එක්කලා ඒ කේරළේ සැලසුම් කළ තිබිච්ච මේ මහා පරිපාලනයේ බෝම්බ ප්‍රහාරය වළක්වා ගන්නට ඔවුන්ට හැකි වුණයි කියලා. IS සංවිධානයේ අල්බෙක්ඩාඩි ප්‍රකාශ කරපු ආකාරයට ඔවුන් දකුණු ආසියාවේ කලාපේ ඔවුන්ගේ වෙනම කලාපයක් ඇතිකර ගැනීමේ කටයුත්ත සඳහා කේරළේ කරන්නට නියමිතව තිබිච්ච ප්‍රහාරයත් ඒ ආකාරයෙන්ම ඒ දකුණු ආසියාවේ අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමේ කොටසක් හැටියට තමයි ඉන්දියාව හඳුන්වලා දීලා තියෙන්නේ. ඔවුන් සැලසුම් කරපු ප්‍රහාරය දියත් කරන්නට කලින් ඒක ව්‍යර්ථ කරන්නට පුළුවන් වුණා කියන කාරණාව තමයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ.
එතකොට අර IS සංවිධානයේ නායකයායි කියලා පවසා ගන්නා වූ මේ අබුබකර් අල් බග්ඩාඩි කියන පුද්ගලයා මිය ගියාද නැද්ද කියන සැකය තිබුණා අන්තර්ජාතික හමුදාවනට, ඒ වගේම මේ බලවත් රාජ්‍යනට, විශේෂයෙන්ම සිරියාව ඉරාකය ආශ්‍රිත මේ IS සංවිධාන මර්ධන ක්‍රියාවලියකදී මේ ගුවන් ප්‍රහාරයකට මුහු ලක්ුණාද කියන සැකය පිළිබඳව මේ විශාල කතාබහක් පසුගිය වකවානුවේදී තිබුණා. නමුත් මේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරයත් එක්ක හදිසියෙන් මොහු වීඩියෝ පටයක් කරහා එළියට එනවා. මේ පිළිබඳව අන්තර්ජාතික අවධානයේ කොයි ආකාරයෙන්ද යොමු වෙලා තියෙන්නේ?
ඔව් දිලක්ෂ, අතරම දැන් අවුරුදු 5කට පස්සේ තමයි මේ විදිහට අල්බග්ඩාඩි ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන කාරණාව නිශ්චිත වශයෙන්ම එළියට පැමිණෙන්නේ. මීට කලින් අවස්ථා කිහිපයකදීම ඇමරිකාව ප්‍රකාශිතපත් කරා ඔවුන්ගේ ගුවන් ප්‍රහාර වලින් අල්බග්ඩාඩි ජීවිතක්ෂයටපත් වුණා හෝ ඉතාමත්ම දරුණු ලෙස තුවාල ලැබුවයි කියලා. මීට කලින් අවසාන වශයෙන් ඔහු එළියට ආවේ ඉරාකයේ තුල IS සංවිධානය ප්‍රබල වශයෙන් මහා භූමි ප්‍රමාණයක් අත්පත් කරගත් අවස්ථාවේදී. ඊට පසුව අල්බග්ඩාඩි කිසිම අවස්ථාවක මේ විදිහක වීඩියෝ පටයක් හරහා ඉදිරියට පැමිණලා තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට පසුව ඔහු මේ වීඩියෝ පටය නිකුත් කිරීමේදී ප්‍රකාශ කළ තියෙන්නේ IS සංවිධානයට සිරියාවේ බගුස් ප්‍රදේශයේ ඔවුනට තිබිච්ච අන්තිම භූමි ප්‍රමාණය අවසාන වීමත් එක්කල තමන්ට මැද පෙරදිග භූමිය අහිමි වීමත් එක්කල තවමත් යුදමය වශයෙන් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා කියන කාරණාව ශ්‍රී ලංකාවේ ප්‍රහාර තුලින් ප්‍රකාශයට පත් කළයි කියලා. හැබැයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශය ඒක වීඩියෝ පටයක් හැටියට නෙමෙයි නිකුත් වෙන්නේ. මීට කලින් පටිගත කරපු වීඩියෝ පටයක හඳපටයක් හැටියට අවසාන කොටසදී ඔහු ශ්‍රී ලංකාව ගැන සටහන් කරලා තියෙනවා. මෙතනදී ඇල්බෙක්ටාඩි තවමත් නිරුපද්‍රිතව ඉන්නවයි කියන කාරණාව මේ ශ්‍රී ලංකා ප්‍රහාරයෙන් පසුව තමයි එළි දැක්වෙන්නේ.
හොඳයි, ශ්‍රී ලංකාවේ මේ ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක ඊට පසු සිදුවීම් පිළිබඳවයි අපි කතා බහ කරමින් හිටියේ. ඊට පස්සේ තවත් මේ ශ්‍රී ලංකාව සම්බන්ධවම අන්තර්ජාතික අවධානය යොමුණු තවත් කාරණා දෙකක් කෙරෙහි මීළඟ මගේ අවධානය යොමු වෙනවා. එකක් තමයි පසුගිය වකවානුවේදී අපි දීර්ඝ වශයෙන් කතාබහට ලක් කරපු ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවෙන් ගොනුණු චෝදනා. ඔබට මතක අපි මේ සම්බන්ධව කතා බහත් කරා. අප්‍රේල් මාසයේදී දෙදෙනෙක් විසින් චෝදනා ගොනු කරනු ලැබුවා. එක චෝදනා ගොනු කිරීමක් සිදු වුණේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු වුණු ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද චෝදනාව ඇගේ පියාගේ ඝාතනයට වක්‍රාකාරයෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයි කියන කාරණාව. අනිත් පුද්ගලයා තමයි රෝයි සමාදානම් කියන හිටපු LTT සමාජිකයා. ඔහු 2007 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ ආරක්ෂකාංශවලට යටතේ සිටින කාලයේදී ශාරීරිකව සහ මානසිකව වදබන්ධන ලක්ුණා. එහි වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරෙනවා. ඒ සියලුම ආරක්ෂකංශවල ප්‍රධානියා විදිහට ඔහු කටයුතු කරපු නිසා කියන කාරණාව තමයි එහිදී ගොනු වෙලා තිබුණ චෝදනාව. දැන් මේ චෝදනා හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දුන්නා. ඊට පස්සේ රාජපක්ෂ මහතාගෙන් යම් කිසි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. මල් මොකක්ද ඒ?
නිදුක්ෂි, මේ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට සති 3ක කාලයක් ලබා දීලා තිබුණා ඒවට උත්තර බැඳීම සඳහා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඔහු කැලිෆෝනියාවේ ඒ මධ්‍යම අධිකරණයට ඉල්ලීමක් යොමු කරලා තියෙනවා තමන්ට විරුද්ධව නගපු චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම සඳහා තව වැඩි කාලයක් ලබා දෙන්න කියලා. මෙහිදී ඔහු දින 30ක කාලයක් ඉල්ලලා තියෙනවා. ඒ අනුව ඒ අධිකරණයේ විසින් ඔහුට ඒ ඉඩකඩ ලබා දීලා තියෙනවා. මේ මාසේ 28 වෙනිදා වෙනකොට ඒ ඔහුට අවසාන වශයෙන් පිළිතුරු බැඳීමේ ඒ කාලය ලබා දීලා තියෙනවා. ඉතින් මේ නඩුව තව මාසයකින් කල් ගිහිල්ලා තියෙනවා. ඔහුට ලබා දීලා තියෙනවා මේ චෝදනා සම්බන්ධයෙන් නිශ්චිතව පිළිතුරු ලබා දීම සඳහා තමයි මේ කාලය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඊට පසුව තමයි මේ නඩුව පිළිබඳව අධිකරණයෙන් තීන්දුවක් ගන්න.
ඊට පස්සේ අපි තවත් තොරතුරක් පිළිබඳව ඊට මාස ගානකට කලින් කතා බහ කළා. ඒකත් ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වුණු ජාලිය වික්‍රමසූරිය මහතාට එල්ල වුණු චෝදනාව පිළිබඳව. ඔහුගේ ඒ තානාපති ධූරයේ දරන කාල සීමාවේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලට ලබා ගැනීමට යාමේදී සිදුවුණු මුදල් වංචාවක් පිළිබඳව තමයි ඔහුට චෝදනා ගොනු වෙලා තිබෙන. ඩොලර් ලක්ෂ 320ක වගේ කොමිස් මුදලක් ඔහු ලබා ගත්ත මේ ගොඩනැගිල්ල මිලදී ගැනීමට යන කාර්යාවලියේදී කියන චෝදනාව තමයි ඔහුට ගොනු වෙලා තිබුණේ. ඔහු සම්බන්ධයෙන්ුත් මේ නඩු ගොනු වෙලා තිබුණා. ඊට පස්සේ මොකද වුණේ කියන කාරණාව සම්බන්ධයෙන්ුත් අලුත් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. සම්පූර්ණ වශයෙන් ඔබෙන් මේ සම්බන්ධව තොරතුරු දැනගන්න කැමතියම?
ඔව් දිලුක්ෂි, ජාලිය වික්‍රමසූරිය සම්බන්ධයෙන්ුත් වොෂින්ටන් නුවර ඒ අධිකරණයේ ඔහුගේ නඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසේ 29 වෙනිදා. මෙතනදී ජාලිය වික්‍රමසූරියත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඔහුට තියෙන චෝදනා සම්බන්ධයෙන් ඒ චෝදනා පිටු ලක්ෂයකට අධික ප්‍රමාණයක ඔහුට විරුද්ධව තියෙන චෝදනා සහ සාක්ෂි සටහන් වෙලා තියෙනවා. ඔහුගේ නීතිඥයන්ට මේවා පරිශීලනය කිරීම සඳහා වැඩි කාලයක් අවශ්‍ය නිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. අඩුගානේ මාස 3ක්වත් ඔහුට තව ලබා දෙන්නටයි කියලා මේ නඩුව පිළිබඳව අධ්‍යයනය කිරීමට. ඉතින් ඒ අනුව වොෂින්ටන් නුවර ඒ අධිකරණය ඔහුටත් මාස 3ක කාලයක් දැන් ලබා දීලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ ඔහුට විරුද්ධව තියෙන නඩුවත් තව මාස 3කින් කල් ගිය බව තමයි වොෂින්ටන් නුවරින් වාර්තා වෙන්නේ.
බ්‍රිතාන්‍යෙන් තවත් තොරතුරු දෙකක් වාර්තා වෙනවා. එකක් තමයි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යවරයා තනතුරෙන් පහ කරන්නට බ්‍රිතාන්‍ය අගමැතිනේ තෙරේසා මේ හදිසියේම තීරණය කළා. එහි වටපිටාව පිළිබඳවත් අපි තොරතුරු කතා බහ කරමු. කොයි වගේ කාරණාද ඔහු මේ තනතුරෙන් පහ කිරීම සඳහා තෙරේසා මේගේ අවධානය යොමු කළා තිබුණේ?
ඔදිලික්ෂ, බ්‍රිතාන්‍යයේ අලුත්ම දුරකථන පද්ධතිය එහෙම නැත්නම් මේ 5G කියලා කියන අලුත්ම තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය තීන්දුවක් අරගෙන තිබුණා. තමන්ගේ යටිතල පහසුකම් ලබා දීමේදී චීනයේ හුවාවි සමාගම සහභාගී කර ගැනීමට. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කැබිනට්ව දැඩි මත දරලා තිබුණා. එක කොටසක් ප්‍රකාශ කළ තිබුණ මේ විදිහට චීනයට මේ කොන්ත්‍රාත්තුව ලබා දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. ඉතින් මෙතනදී රටේ ආරක්ෂක කවුන්සිල එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගත්තු මේ රහසිගතව ගත්තු මේ තීරණය ඒක මාධ්‍යයට ලබා දුන්නයි කියන චෝදනාවක් එල්ල වෙලා තිබුණා. තෙරේසා මේ බොහොම ඍජුවම කියලා තිබුණා. තමන්ගේ ආරක්ෂක ඇමතිවරයා මාධ්‍යයට නීති විරෝධී ලෙස මේ කාරණාව ලබා දුන්නයි කියලා. ඉතින් ඒ අනුව ඇය තමන්ගේ ආරක්ෂක අමතිවරයාට ඉල්ලා අස්වෙන්නයි කියලා ඔහුගෙන් ඉල්ලීමක් කරා. නමුත් ඒ ඉල්ලීම අමාත්‍යවරයා බොහොම තරයේ ප්‍රතික්ෂේප කළා කියලා තිබුණා. ඔහු වරද්දක් කළා නැහැ. ඔහු මේ අවස්ථාවේදී ඉල්ලා අස්වෙන්නේ නැහැයි කියලා. ඊට පස්සේ තෙරේසා මේට සිද්ධ වුණා. විලියම්සන් අමතිවරයාව තනතුරෙන් පහ කරලා ඔහු වෙනුවට බ්‍රිතාන්‍යයේ ප්‍රථම වතාවට කාන්තාවක් පත් කරා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට. පෙනි මෝඩන්ට් කාන්තා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරයා ඇයට ඒ තමන්ගේ තිබිච්ච අමාත්‍යංශයට අමතරව දැන් ඒ ආරක්ෂක අමාත්‍යංශයේ වගකීමත් පවරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම බ්‍රිතාන්‍යයේ කැබිනට් මණ්ඩලයේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. තෙරේසා මේට දැනට බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මදිවට ඇයට දැන් තමන්ගේ කැබිනට්ටුවේ මේ ලොකු අර්බුදයකටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. චීනයේ හුවාවි කොම්පැනිය සම්බන්ධයෙන් ඒ ඇතිවෙච්ච ආන්දෝලනාත්මක සිද්ධියෙන් පස්සේ
බ්‍රිතාන්‍ය පිළිබඳව තවදුරටත් අපේ අවධානය යොමු වෙනවා. මොකද පසුගිය දවස්වල බ්‍රිතාන්‍ය කෙරෙහි තවත් අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ තමයි විකිලීක්ස් වෙබ් අඩවිය නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලැබමින් රැඳී සිටියා. නමුත් පසුකාලීනව ඔහුට යම් යම් චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා ඉක්වදෝරයෙන්ම. ඉක්වදෝර රාජයේ සහ රටේ නායකයාගේ රහස් තොරතුරු ඔහු සොයා බලමින් සිටිනවා කියලා මේ දේශපාලන රැකවරණ ලැබමින් පුරවැසිභාවය ලැබමින් තානාපති කාර්යාලයේ ඉන්න අතරතුරේදී. ඉතින් ඒ නිසා ඉක්වදෝරය ඔහුව බාර දුන්නා බ්‍රිතාන්‍ය පොලිසියට. දැන් ඔහු අත්අඩංගුවේ පසු වෙන්නේ ජුලියන් අසාන්ජ්. ජුලියන් අසාන්ජ්ගේ නඩුව කැඳවනු ලැබුවා. එහිදී ඔහුට සිරදඬුවමකුත් නියම වුණා. දැන් අපි අමල් මේ සිදුවීම් පිළිබඳව ටිකක් වැඩිපුර විස්තර කතා බහ කරනවා නම් කොයි වගේ කාරණා හින්දාද ඔහුට මේ නඩු ගොනු වෙන්නේ? එතකොට ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ශවයේ නීති පාර්ශවවලින් සහ ජුලියන් අසාන්ජ්ගේ නීති පාර්ශවවලින් මොන වගේ තර්කද ගෙනාවේ? මොනවද අපිට වාර්තා වෙන්නේ එතනදී?
ඔව්, දිනුක්ෂි 2012 ජුලියන් අසාන්ට විරුද්ධව ස්වීඩනයේ නඩුවක් ගොනු කළා තිබුණා. ඔහු තමන් සමග වැඩ කරපු තවත් කාන්තාවකට ලිංගික අතවර කරන්නට උත්සාහ කරයි කියලා. ඒ නඩුවට පෙනී සිටීම සඳහා ඔහුව ස්වීඩනයට අවශ්‍යයි කියලා ස්වීඩන් බලධාරීන් බ්‍රිතාන්‍යෙන් ඉල්ලීමක් කළා තිබුණා. එතකොට ඔහුව ස්වීඩනයට යවනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණයේදී නඩුවක් විභාග වෙමින් තියෙන අවස්ථාවේදී ජුලියන් අසාන්ජ්ට අප ලබා දීලා තිබුණා. මේ අප ලබාගත්තට පස්සේ ඔහු මේ නඩුව මගහැරියයි කියන චෝදනාව මත තමයි දැන් අලුතෙන් ඔහුට නඩුවක් ගොනු කරලා තියෙන්නේ. ඉතින් 2012 ඒ උසාවිය මගහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරලා ඔහුට සති 50ක හිරදඬුවමක් ලබා දීලා තියෙනවා. දැනට බ්‍රිතාන්‍යයේ හිරගෙදරට අවුරුද්දකට ආසන්න කාලයකට නියම වෙනවත් එක්කම දිල්රුක්ෂි ජුලියන් අසාන්ත තවත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ තමයි මේ වෙනකොට ඇමරිකාවෙ ඉල්ලීමක් කරලා තියෙනවා ජුලියන් අසාන්ජ්ව ඇමරිකාවට එවන්නටයි කියලා. ඔහු ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඒ ජාමත්ම සංවේදී කරුණු ඇමරිකාවේ රහස් අන්තර්ජාලයට බුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු ඒවට උත්තර ලබා දීමට අවශ්‍යයි. ඒ සඳහා ඔහුව ඇමරිකාවේ අධිකරණයකට ලබා දෙන්න කියලා දැන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් දැන් අවුරුද්දක කාලයක් බ්‍රිතාන්‍ය හිරේ ඉන්න අතරතුරේ ජුලියන් අසාන්ජ්ට සිද්ධ වෙනවා තමන්ව ඇමරිකාවට පිටුවහල් කිරීමට විරුද්ධව අලුතෙන් තවත් නඩුමකට පිවිසෙන්නට ඒ ඇමරිකාවේ ඉල්ලීමට විරුද්ධව. ඉතින් ඒ කාරණාව දැන් ආරම්භ වෙලා තියෙනවා.
හොඳයි මල්ල, අපි ස්තුතිවන්ත වෙනවා ලෝකයේ වඩාත් අවධානයට ලක්වන කාරණා පිළිබඳව සමාලෝචනයට මේ සතියේ දිත් එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
sbs.com.au